formally?
Order, please. Pesam Firigan Nima. Garu Buddhika Patrina Amatituma. Garu Sodis Sanjay Peramatuma. Vachika Pirituru Apechaka and the Prasna. Garu Hesha Vitanagi Metuma.
Ahano Garukatana.
Garu Kushikarma Gramiati Katu to Pasampata Metuma. I see it.
Come on.
ආතුන ක්‍රියාත්මක කරන ලද ව්‍යාප්ති තුලින් ප්‍රතිලාභයෙන් සඳහා ප්‍රතිලාභ ලැබී ඇත හේත් තිසර පැත්‍ර සඳහා නව ව්‍යාප්ති ක්‍රියාත්මක කළ යුතුය ඇත පිළිතුර ආ අදාළ නොවේ
රු කතානායකතුමනි මම අපතුමාගෙන් දැනගන්න කැමති මේ දෙකට දීපු උත්තරේ ප්‍රමාණවත් මේ ඒක මුදල කොච්චරද කියලා
මුදලද එකනේ දෙක
දෙක දෙක
මිලියන 1567යි
පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ගරු අමතුමා මේ වෙලාවේ නැතත් අපි මේ අමාත්‍යාංශ වැඩි ශීර්ෂ ගැන ඉදිරියට කතා කරා මේ රටේ කෘෂිකාර්මික ආර්ථිකය නවුම් විදිහට ඉස්සරහට යන්න නම් හොඳ වැඩසටහනක් අමාත්‍යාංශයට තියෙන්න ඕනේ අද වෙනකොට අපි දැක්ක බුද්ධික පතිරණ ගරු අමාත්‍යතුමා ඉදිරියව කිරීමත් එක්ක පිට රටෙන් ආනයිනේ කිරිවල යම් දෝෂ සහිත ස්වභාවයක් තියෙන මේ රටේ ජනතාවයක පිළි අරගෙන තියෙනවා. ඒ අනුව රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න ව්‍යවසායකයන් නැති කරන්න ඒ කර්මාන්ත වලට සහයෝගයේ ශක්තිය දෙන්න අමාත්‍යංශයේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මම දැනගන්න කැමතියි මේ අමාත්‍යංශයේ වෙන් වෙච්ච මුදල් හරහා එවැනි වැඩසටහනක් වෙනුවෙන් යම් කිසි මැදිහත්වීමක් අමාත්‍යංශය කරන්න සැලසුම් කරලා තියෙනවාද
මං හිතන්නේ මේක ගැන අපි නොනිල වශයෙන් සාකච්ඡා කෙරුවා මේ කිරි ආදරය කිරීම නැතුව තනිවාරයෙන්ම දේශීය කිරි කර්මාන්තය දිනු වෙනවා ඉතින් මං හිතන්නේ මේක ගැන ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා
මං යෝජනාවක් ඉදිරිපත් කරනවා අපි මේ කිරියල් අමාත්‍යවරු මම හිතන්නේ මේකට උත්තරයක් දෙන්න අපහසු නිසා ග්‍රාමීය කර්මාන්ත දියුණු කරන්න අපි යම් යම් වැඩසටහන් යනවා ඒක සාම්ප්‍රදායිකයි කරු කතා නැකතුමු මේක මෙතනින් ඔබට කියලා ව්‍යාපාරිකයන් දැනුවත් කරලා අපනයනේ මුල් කරගත්තේ ව්‍යාපාර වලට ශක්තියක් අයියක් දෙන්න රජයේ තවමත් නියවරි වැඩසටහන් නැහැ මොකද උදාහරණයක් විදියට අපේ අපනයන ප්‍රවර්ධනය කරන්න තියෙන ආයතන වලින් ඒ සහයෝගය දෙන්නේ කොළඹින් ගමට යන්නේ නැහැ නිසා මම ඉල්ලීමක් කරනවා කුඩා කර්මාන්තකරුවන් ඉන්නව අපනයනේ අභිමුඛ කරගත් ව්‍යාපාර කරන්න පුළුවන් හයිය ශක්තිය තියෙන. ඒ වගේ දේශීය වශයෙන් ප්‍රචලිත කරන්න පුළුවන් හැකියාව තියෙන කර්මාන්තකරුවන් ඉන්න මේ කර්මාන්තකරුවන් දිරිමත් කරන්න අවශ්‍ය පියවර ගන්න රජයේ යම් වැඩසටහනක් හදලා ඒක නිශ්චිතව මෙන්න මේ පිරිස කේන්ද්‍ර කරගෙන කරන්න මේ ආයතනයකට සහයෝගය දෙනවා කියලා වැඩසටහනක් හදන්න කියන ඉල්ලීම අමාත්‍යාංශය කරනවා. මොකද සාම්ප්‍රදායිකව තියෙන ආයතන වලින් මේ වැඩේ වෙන්නේ නැති හින්දා.
හොඳයි හොඳයි
මම අමතුමාලි යොමු කරන්න
බොහොම ස්තුති දෙවැනි ප්‍රශ්නය ගරු චමින්ද විජේසිරි මැතිතුමා
මහානගර කතා
නිවාස ඉදිකීම සංස්කෘතික කටයුතු අමතුමාගේ ඇසීමට
two weeks time sir
right ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිනිය, ගරු එස්.එම්. මරිකාර් මැතිතුමා, ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමා, ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු කනක හෙරත් මැතිතුමා,
මම අහන කතාව
කුෂිකර්ම ග්‍රාමීය අධිකාරී පස්සම්පත් සංවර්ධන මැතිතුමාගේ ඇසීමට
2 weeks time sir.
Right, okay. දෙවැනි වටය ගරු කනක හෙරත් මැතිතුමා,
ඇමතුමා පිළිතුරු දුන්නා දැන් සතියකට පමණ කලින්. ඊළඟට ඒ පිළිතුරු දුන්නාට පස්සේ නැවතත් මේ ගැටලුව පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයනොත් ඒ වගේම කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු හා පරිසම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගිනුත් එවලා තියෙනවා ලිපි දෙකක්. ඉතින් මේක ඉතාමත් වැදගත් ගැටලුවක් නිසා මම මේ පිළිබඳව මේක මම සභාගත කරන්න මේක පොඩ්ඩක් කියවන්නද මේ එදා ඇමතුමා පොරොන්දු වුණා මේක නවත්තනවා කියලා මේ වැඩපිළිවෙල ජලාශයක් ගොඩනගන එකක් දැරණියගල නගරේ. ඊට පස්සේ මට එදා පොරොන්දු වුණා පාර්ලිමේන්තුවේදීම ඇමතුමා මේක නවත්තනවා කියලා. ඊළඟට ඒ කිව්වට පස්සේ මෙහෙම ලියුමක් එවලා තියෙනවා ඒ යෝජනා වන්නේ සීතාවක ගඟේ දැරණියගල නගරේ කිලෝමීටර් 2.5ක් පමණ ඉහළින් ඝන මීටර් මිලිමීටර් 96ක ධාරිතාවකින් යුත් යෝජිත රූකාසල් ජලාශය වේ. ඉහත ලිපියේ සඳහන් කරන ලද දැරණියගල අංහෙට්ටිගම ශ්‍රී ජිනෙන්දාරාම විහාරස්ථානයේ අයත් ප්‍රදේශය එම පූර්ව ශක්තිතා අධ්‍යයන සැලසුම් වලට අනුව යෝජිත ජලාශයේ උපරිම ජලමට්ටම යටවන ප්‍රදේශය තුළ පිහිටා ඇති අතර ඇඹුණුම එකේ මගින් පිහිටි පෙන්වා ඇත. මෙහි ශක්තිතා අධ්‍යයන කටයුතු කළ පසු සත්‍ය වශයෙන්ම යටවන ප්‍රදේශය තහවුරු කර ඒ සඳහා සිදු කරන ලබන සමාජ ආර්ථික අධ්‍යයනයේදී අදාළ යටවන ප්‍රදේශ පිළිබඳව ඔබ වහන්සේට දැනුවත් කිරීමට කටයුතු කරන බව කරුණාවෙන් දන්වා සිටිමි. එසේ ඉදිකිරීම ආරම්භ වුවහොත් මෙම යටවන භූමිය සඳහා තක්සේරු කර ව්‍යාපෘති යටතේ වන්දි ලබා දීමට නියමිත ඇති බවත් කාරුණික දන්වා සිටිමි කියලා මෙහෙම ලියුමක් එවලා තියෙනවා අමාත්‍යතුමා එදා පිළිතුරු දුන්නාට පස්සේ. ඉතින් මේකට මේ ස්වාමින් වහන්සේ ගමේ අය කලබල වෙලා
කරු සභානායකතුමාගේ ඇමතිතුමාට අපි යොමු කරමු නේද ගරු මන්ත්‍රීතුමා.
මම ඇමතිතුමාගේ අවධානයට යොමු කරා. මට මතකයි මමත් එදා ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටියේ ඇමතිතුමා පොරොන්දුවක් දුන්නා දෙරණේගල නගරය යට වෙන්නේ නැහැ කියලා. He gave assurance to parliament.
මොකද ප්‍රශ්න කීපයක් මේක මම
දැක්කේ.
නමුත් ඒකට පැහැදිලි පිළිතුරක් එදා දුන්නාට පස්සේ ආයේ දුන්නේ නැහැ ගියා.
ඔය මෙතන ගැටලුවක් තියෙන හින්දා හොඳයි යොමු කරන එක හොඳයි
ගෞතම. කඩිනම් වෙන්නේ ඒක පිළිතුරක් සමුදවත් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා.
ඔබ කියපු ලිපිය අනුව ශක්‍යතා වාර්තාව අවසන් වුණයින් පස්සේ තමයි නිශ්චය වශයෙන්ම කියන්න
පුළුවන්. ඔව් ඔව්. ස්වාමීන් වහන්සේ කියන එකේ යම් කිසි මේකක් තියෙනවා ඒක හින්දා
පැහැදිලි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉවත් කරන්න.
හොඳයි ගරු මන්ත්‍රීතුමා. හරි. දෙවැනි වටය තුන්වෙනි ප්‍රශ්නය ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය ප්‍රශ්නය අහනවද?
අහන කරපත.
ටේබ්ලිගිට්ස්.
හතරවෙනි ප්‍රශ්නය ගරු මරික්කා මැතිතුමා ප්‍රශ්නය අහනවද?
අහන කරපත.
ටේබ්ලිගිට්.
අහ ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රශ්නය අහනවද?
ටේබ්ලිගිට් සර්.
හය ගරු ප්‍රභාත් උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා ප්‍රශ්නය අහනවද?
ටේබ්ලිගිට්.
හරි. හත ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමා ප්‍රශ්නය අහනවද?
ඒකට අපි කලින් කිව්ව එක තමයි.
ඔව්. ගරු හේෂවිතනගේ මැතිතුමා.
නඳු කුමාර් දිසානායක මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙකට රිෂාඩ් බදුදින මැතිතුමා උත්තරයක් ලබා දුන්නා. අද අපි දැක්කේ මාධ්‍ය තුල ඒකට වෙනම ඉඩක් හදලා දීලා වෙන කතාවක් තමයි රටේ සමාජගත වෙන්නේ. මේ විල්පත්තු වන සංහාරය පිළිබඳව සහ 2012 දී ඉඩම් ලබා දීම සම්බන්ධව ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි සභානායකතුමත් මේ වෙලාව ඉන්න වෙලාවේ ඉල්ලීමක් කරනවා අපි අවශ්‍ය විදිහට ලිපි ලේඛන ලබා දෙන්න මේ පාර්ලිමේන්තුවේ කල්තබිමේ විවාදයක් ඉක්මනින්ම ලබා දෙන්න කියලා ගරු කතානායකතුමනි. මොකද මේ වන සංහාරය සිදු වෙලා තියෙන්නේ කොයි කාලෙද? දැන් වර්තමානයේ මේක සිදු වෙනවද ගරු ඇමතුමා නැහැ කියලා කියනවා. මේක රටේ ජනතාව මොකද මේනකොට සමාජ වෙබ් අඩවි හරහා ලොකු විදියට කතා බහට මේ ආණ්ඩුවටත් ලොකු චෝදනාවක් තියෙනවා. සමහ ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් ගිහලා පරීක්ෂා කළ රාජ්‍ය නිලධාරීන් එක්ක හරි වார்த்தාවක් මේ රටේ ජනතාවට ලබා දීමේ වගකීමක්
ගරු සභානායකතුමා
කතානායකතුමනි මමත් අද උදේ පත්තරේ දිහා බැලුවා. සාමාන්‍ය පත්තරවල සඳහන් කරලා නැහැ මේක මොන අවුරුද්දේද කෙරුවේ කියලා. 2012 කරලා තියෙනවා. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමාගේ නියමයක් පරිදි බැසිල් රාජපක්ෂ මහතා විසින් තමයි ඔය අක්කර 2800 රිෂාඩ් බදුදීන් නැමැතු වල දීලා තියෙන්නේ. ඉතින් ඒක ගැන කිසිම සඳහනක් වෙන්නේ නැහැ. මේක මේ මේ
ඔව් දැන් අර අර ඉල්ලීම ඔබතුමා ඒක
අපිට පුළුවන් නම් මේ අපිට ඕන නම් මේ දෙන්න පුළුවන් විවාදයක්.
ඔව් ඒක ඊළඟ චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීතුමා ඒත් ඔබතුමාත් ඒ කරුණ දෙන්නේ.
ඒ කරුණ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ගරු කතානායකතුමනි. ඔව්. විශේෂයෙන්ම දැන් මේ මේ ප්‍රශ්නේ තුල නැවතත් උද්ගත වෙන්න යන්නේ වෙනත් කාරණයක්. ගස් කැපෙන එක වනාන්තර විනාශය කරන එක රටේ අනාගතයට බලපාන. නමුත් වර්තමාන සමාජයේට බරපතල ලෙස ප්‍රශ්නයක් නිර්මාණය කරන්න උත්සාහ කරන යම්කිසි කණ්ඩායමක් මේක දේශපාලන මතයක් ගෙනියන්න උත්සාහ දරනවා. ජාති නතර ප්‍රශ්නයක් ඇති කරන අපිට ඒ වැනි ප්‍රශ්න අවශ්‍යතාවය නම් හිතන ඉතා කඩිනම ගරු සභා නායකතුමනි මේක එක්ක නිරීක්ෂණයකට ගිහිල්ලා ස්ථාන පරීක්ෂණයකට ගිහිල්ලා එසේ සිදු වෙලා තියෙනවද එසේ සිදු වෙන්නේ නැද්ද කියන කාරණේ සමාජය තුළ පැහැදිලි කරන්න වෙලි ගරු කතානායකතුමනි. එසේ නොවුනොත් එහෙම බරපතල අරුබුදයකට ප්‍රශ්නයක්
ගුණ පායි සභා නායකතුමා
මේ Facebook එකෙන් පෙන්වන්න හදන්නේ මේ අපේ ආණ්ඩුකාරය දුන්න එක කියලා මේක
ඊට අමතරව දැන් ඊයේත් අපි සභාවේදී එකඟුණා විගණාධිපතිතුමාගේ වාර්තාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකත් ඕසයිට් කමිටු හරහා ඉදිරියට එනවා. හොඳයි. බොහොම ස්තුතියි. ඔව් ගරු කාන්චන විජේසේකර මහත්මයා
ගරු කතානායකතුමනි මේ වෙලාවේ මම සභාවේ අවධානය යොමු කරන ගරු කතානායකතුමනි මේ වෙලාවේ විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා විදුලිය සම්බන්ධයෙන්. දැන් ඊයේ පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා විදුලි බල මණ්ඩලය තීන්දුවක් අරන් තියෙනවා කියලා නොදන්වා විදුලිය විසන්ධි කිරීමට. ගරු කතානායකතුමනි මේ තුලින් රටේ ජනතාව විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අඩුම තරමේ දැනගන්න පුළුවන් නම් මොන කාලවකවානුව තුළද විදුලිය විසන්ධි කරන්න කියලා.
මේක අපේ
ජනතාවට සූදානම් වෙන්න පුළුවන් ගරු කතානායකතුමනි. මේක විශාල අර්බුදයක්.
හොඳයි.
කොළඹ හතර මේක බලපාන්නේ නැහැ ගරු කතානායකතුමනි.
හොඳයි.
නමුත් අනිත් ප්‍රදේශවලට මේක බලපානවා.
සභානායකතුමා මේක අවධානය යොමු කරන විදිහ බලන මිත්‍රමාට.
මොන පත්‍රයේද මේක තියෙන්නේ?
අකද. ඔබතුමන් ලගේ.
නෑ සාමාන්‍ය ඔය
එනඟ හොර බලන්න එනඟ හොර බලන්න.
අර පවර් ෂෙඩින් කියලා සමහර අවස්ථාවල කියනවා ඒක වෙන්න ඇති. මේක පැහැදිලි කරලා ගන්න. ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාව. පළවෙනි උපලේඛනයේ කර්මාන්තා වාණිජ කටයුතු දීකාලීන අවතැන් උපජ්ජන නැවතපදින් කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂ 149 297 298 301 සිට 303 දක්වා ජනමාධ්‍ය අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නෝන අමාත්‍යාංශයේ ශීර්ෂ 55 210 පූර්වභාග 10 සිට 12:30 දක්වාත් අප්‍රභාග 1 සිට 7 දක්වාත් කපහැරීම ගරු කුමාර වේල්ගම් මැතිතුමා.
ගරු කතානායකතුමනි 2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාර්යක සභා අවස්ථාවේ අද දින 2019 3 23 සෙනසුරා විවාදයට ගෙනෙන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු ආයතනවල අදාළ අංක 149 297 298 301 302 303 55 සහ 210 ධර්ණ වැය ශීර්ෂයෙන් සම්ප්‍රදාන කූලව එක් වැඩසටහනෙහි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10,000 කපා හැරිය යුතුයි මම යෝජනා කරමි.
කතාව කරන ඔබතුමා කතා කරනවාද? ඔබතුමා විනාඩි 15ක් තියෙනවා.
ඔව් කතා කරන්න. මම හිතන්නේ මේ මම කතා කරනකොට අපේ ඇමරිතුමා නැහැ. ඒ වගේම අපේ
රාජ්‍ය
ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමා කිසි කෙනෙක් නැති බවයි පේන්නේ. ඒ නිසා කමක් නැහැ. අඩු ගානේ ඔබතුමා හරිය අහගෙන ඉන්න.
මම සෑමෙන් අහගෙන ඉන්නවා කතානායක වෙලා අහගෙන ඉන්න විතරමයි
තියෙන්නේ. මම හිතන්නේ මම කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා හිටපු කර්මාන්ත ඇමතිවරයා හැටියට ආවඳයි බොහොම ස්තුතියි.
නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නෝනේ කතා කරන්න දැන් හොඳයි.
පළමුවෙන්ම මම හිටපු කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා හැටියට මං හිතන්නේ මම පළමුවෙන්ම මම මතක් කරගන්න ඕනේ අපේ මිනරල් සයන්ස් කෝපරේෂන් එකේ ඉල්මනයිට් නිධිය ගැන. මොකද බැටරි බෑලා තියෙන්නේ මේ දවස්වල චාර්ජ් කරන්න දාලා තියෙන්නේ. ජනාධිපති ජනාධිපති මැතිවරණේ ලඟ වෙනකොට චාර්ජ් වෙයි. එතකොට මං හිතන්නේ අපි ඉල්මනයිට් ඒ නිදිය ගන්න කතා කරනකොට මේ දවස්වල සමාජ ජාලයේ සහ මාධ්‍යයෙන් වැඩියම යන්නේ මේ නිදිය විකුණන්න යනවායි කියලා. ඉතින් මම ඇත්තටම ඇමතුමාගෙන් අහන්නයි හිටියේ. ඇමතුමා හිටියානම් මේකේ සත්‍යතාවය මොකද්ද කියන එක. මොකද මම දන්නවා මේක ඔව්.
අර කතානායකතුමනි මේක කිසිසේත්ම විකුණන්නේ නැහැ කියලා.
ඔව්.
He made a statement in parliament yesterday.
නෑ මේක විකුණන්නේ නැතුව value addition එකකට යනවා නම් හොඳයි.
ඒක තමයි කිව්වේ.
ඔව් මොකද value addition එකකට යන්න ඕනේ අපි අපේ තාක්ෂණය අපිට නැහැ. අපිට value addition එකකට යන්න තාක්ෂණය විතරක් නෙමෙයි. අපිට ඒකට යන්න මුදලුත් නැහැ. මුදලු තමාරුයි.
No sale value addition only.
Value addition එකකට යනවා නම් ඇත්තටම ඒක හොඳයි කියන එක මොකද ඒකෙන් රටට හොඳයි කියන එකයි මගේ මතය. ඒ නිසා කල් කතානායකතුමනි මට තියෙන විනාඩි 15යි. ඔව්. මේ උරුතෙල් තියෙනව නේද පිටිවල? පිටිවල උරුතෙල් තියෙනවනේ.
හරි අපි
කර්මාන්තංශය ගැන ගන්නකොට
අපි උරුතෙල් ඔක්කොම මෙන් එතුමා විනාඩි 15
දාන කර්මාන්තංශය ගැන යනකොට දැන් කතා කරනකොට අපි කියන්න ඕනේ නිෂ්පාදන කර්මාන්ත වලින් ජාතික නිෂ්පාදිතයන්ට 117ක් උපයා දෙනවා. රැකියාවල නියුතු පුද්ගලයන් 119ක් ඒවත් ලක්ෂ 16ක් මේ අංශේ රැකියා කරනවා. ප්‍රධානම කර්මාන්ත අංශ වන්නේ සකස් කළ ආහාර, රෙදිපිලි ඇඟලුම් හා සම්භාණ්ඩ, ලීබඩු සහ ගෘහ භාණ්ඩ, රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ, රසායන ද්‍රව්‍ය හා ඖෂධ. 2009 දී ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු කර්මාන්ත සංවර්ධනය වේගවත් වුණා. පසුතල පහසුකම් සංවර්ධනය හා බාධාවකින් තොරව නිෂ්පාදන කටයුතු කෙරගෙන යාමට හැකිවීම ඊට හේතුවයි. මෑත කාලයේ කර්මාන්ත බිහිවීම හා ව්‍යාපෘතියේ පසුබැක්මක් දක්නට ලැබෙනවා. ඊට හේතු භාණ්ඩ මත පැන වූ වැට්, NBT ආදී බදු ඉහළ යාම, විදුලි බල වීදම් ඉහළ යාම, පරිසර නීතිවලට යටත්ව කර්මාන්ත පිහිටුවීමට සුදුසු සංවර්ධන ඉඩම්වල හිඟය. කර්මාන්තවලට දැන්තමත් ලබා දී ඇති රජයේ ඉඩම්වල ඔප්පු ලබා දීමේ ප්‍රමාදය සහ සංකීර්ණ ක්‍රියාවලිය. ඒ කියන්නේ කර්මාන්ත ජෝන්ස් තියෙනවා. ඒවැයේ ඔප්පු දීලා නැත්නම් දීපු මුල්ලේ අවස්ථාවලදී නම් ඒක දබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අගරු චෙක්පත් සහ මුදල් අය කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග සංකීර්ණ හා දීර්ඝකාලීන වීම. අධික ආදායම් බදු නිසා සමාගම් පිහිටුවීමට ඇති අකමැත්ත, සමාගමක ලාභයෙන් 128ක් ආදායම් බදු අය කිරීමෙන් පසු ඉතිරි ලාභයේ බෙදා හැරීමේදී නැවතත් 114ක ලාභාංශ බදු අය කරයි. එවිට මුළු බද්ද 142යි. මේ කර්මාන්ත කාරුවන්ට ඇතිවලා තියෙන ප්‍රශ්න. කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට සහ අපනයන සීමා වීමට බලපාන වෙනත් හේතු. ලෝක වෙළඳපොළේ වෙළඳාමෙන් 140ක් පමණ බහුජාතික සමාගම් මගින් කෙරේ. ලංකාවේ කර්මාන්තකරුවන් බහුජාතික සමාගම් සමග කටයුතු කරනුයේ ඇඟලුම් අංශය, ටයර් නිෂ්පාදනය වැනි අංශ කිහිපයක් පමණයි. බොහෝ අමුද්‍රව්‍ය සහ භාණ්ඩවල දේශීය සැපයුම අපගේ ගැනුම්කරුවන්ගේ ඉල්ලුම හා සංසදන කලය ඉතාම කුඩා. මේ නිසා නිදහස් විලඳ ගිවිසුම් වලින් වුවද ලබාගත හැකි වාසි සීමා වී තිබේ. නිෂ්පාදන සහ වෙළඳපොළ පරිේෂණ සඳහා ප්‍රමාණවත් සහ ක්‍රමවත් සහයෝගයක් නොලැබීම. ලංකාවේ ව්‍යාපාර බොහොමයක් සුළු හා මධ්‍යම පරිමාණ වන අතර සමහර අංශවල මහා පරිමාණ කර්මාන්ත දක්නට නොලැබේ. මේ නිසා මහා පරිමාණ වාසි ලබා නිෂ්පාදනයේ පරිවැය අවම කර ගැනීමට අපහසු වේ. බොහෝ රටවල් ව්‍යාපාර එකතු කර විශාල ව්‍යාපාර පිහිටවීමට දිරිගැන්වීමට ප්‍රතිපත්ති සකස් කර තිබේ. ලංකාවේ එවැනි දිරිගැන්වීම් නැත. ලංකාව වර්තමාන ලෝකයේ නවීන ඉල්ලුම් රටාව අනුව නිපදවිය යුතු භාණ්ඩ නිෂ්පාදනය කරනුයේ අල්ප වශයෙනි. බොහෝ ව්‍යාපාර තවමත් ගතානුගතික නිෂ්පාදනවල යෙදී සිටී. අධි ඉල්ලුමක් සහිත භාණ්ඩ නිෂ්පාදනය කරන තායිලන්තය මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය, හොංකොං වැනි රටවල් සමග සසඳන විට බොහෝ රටවල් අප කෙරෙහි යොමු වන්නේ ඉතා සුළු වශයෙනි. නවීන ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, අධිතාක්ෂණික විදුලි උපකරණ, පරිගණක හා අමතර කොටස්, වාහන හා වාහන අමතර කොටස් ආ තොරතුරු තාක්ෂණ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ආයෝජකයින් යොමු කරන දිරිගැන්වීම් සහිත ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතුය. කුඩා ව්‍යාපාර එකතු වී විශාල ව්‍යාපාර බවට පත්කර මහා පරිමාණ වාසි ලබා ගැනීමට දිරිගන්වන ක්‍රමවේද සකස් කළ යුතුය. බහුජාතික සමාගම් සමග බද්ධ වී ව්‍යාපාර කටයුතු කිරීමට උපකාර කිරීම හා දිරිගැන්වීම කළ යුතුය. නිෂ්පාදන සහ විලඳපොළ පරිශීලන සඳහා ප්‍රමාණවත් සහාය ලබා දිය යුතුය. කර්මාන්ත පිහිටුවීම සඳහා යටිතල පහසුකම් සහිත ඉඩම් සුලභ කළ යුතුය. මැලේසියාවේ කර්මාන්තපුර 500කට වඩා ඇත. තායිලන්තයේ අක්කර 6500කට වැඩි කර්මාන්තපුර ඇතුළුව කර්මාන්තපුර 100කට වඩා ඇත. භාණ්ඩ මත පනවා ඇති අධික බරු බදු බර සැහැල්ලු කළ යුතුය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් යෝජනා කළ කර්මාන්ත සහාය නායකාරම් කාර්යක්ෂම ක්‍රියාත්මක කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගලික ආදායම වර්ධනය අඩුවීම 2011දී ඇමරිකන් ඩොලර් 3125යි 2014දී 3821යි 2017දී 463යි 2011යි 2014 කාලය තුර ඒ වර්ෂ තුනක ඒක පුද්ගල ආදායම වර්ධනය ඩොලර් 695යි 2014 2017 වසර තුන තුර ඒක පුද්ගල ආදායම වර්ධනය වී ඇත්තේ ඩොලර් 242. මේ අනුව යහපාලන රජය පිහිටුවීමෙන් පසු ඒක පුද්ගලික ආදායමේ වර්ධනය විශාල ලෙස අඩු වී තිබේ. ජාතික ආදායමේ වර්ධනයද අඩුවීම දකුණු ආසියාවේ අඩුම වර්ධනය ලංකාවේ බව ආසියානු සංවර්ධන බැංකු වාර්තා බැංකු පෙන්වා දෙයි. එම රටවල්වල වර්ධනය වේගය මෙසේය. බංග්ලාදේශය 7.9යි. ඉන්දියාව 7.3යි. භූතානය 6.7යි. මාලදිවයින 6.7යි. නේපාලය 5.9යි. ශ්‍රී ලංකාව 3.8යි. වෙළඳාමේ තරඟකාරීත්වය අතින් ශ්‍රී ලංකාවේ තත්ත්වය පහත වැටීම. තරඟකාරීත්වය අතින් ලෝකයේ පළවෙනි, දෙවැනි, තුන්වැනි ස්ථාන පිළිවෙලින් ඇමරිකාව, සිංගප්පූරුව සහ ජර්මනිය දිනාගෙන ඇත. ඉන්දියාව 2014දී 60 ස්ථානයේ සිට 2018දී 58 ස්ථානය දක්වා ඉදිරියට ගෙන ගොස් තිබේ. ශ්‍රී ලංකාව 2014දී 65 ස්ථානයේ සිට 2018දී 85 ස්ථානය දක්වා පහත බැස තිබේ. මෙතෙක් ශ්‍රී ලංකාව පහත් සඳහන් නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව කටයුතු කර ඇත. ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම 2000දී. ශ්‍රී ලංකා පකිස්තාන් නිදහස් වෙළඳ ගිවිසුම 2005දී. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම 2018-05 පළවෙනිදා අත්සන් කළ නමුත් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ශ්‍රී ලංකා චීන නිදහස් වෙළඳ ගිවිසුම 2013 සිට සාකච්ඡා මට්ටමේ ඇත. ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මෙම ගිවිසුම යටතේ ඉන්දියාවට භාණ්ඩ 2800ක් සඳහා තීරිබදු බිඳුව අඩු තීරිබදු සහිත ලබා දී ඇත. ඒකේ තීරිබදු නැහැ. භාණ්ඩ වර්ග 431ක් බදු සහන නොදෙන කාණ්ඩයට ඇතුළත් කර තිබේ. ඒ අනුව ආහාර පාන, කෘෂි නිෂ්පාදන, රසකැවිලි, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන, පාවහන් සම්බාන, කඩදාසි නිෂ්පාදන, කිරියාශ්‍රිත නිෂ්පාදන, ලුණු, ලූ ඉංජිනේරු භාණ්ඩ, වයර් සහ කේබල්, ගෘහ භාණ්ඩ හා ලීබඩු ආදී ආරක්ෂා කර ඇත. මේ වන ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩවලින් 70%ක් පමණ නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වෙයි. නමුත් ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන භාණ්ඩවලින් වෙළඳ ගිවිසුම යටතේ ගෙන්වන්නේ 20%ක් පමණ ප්‍රමාණයකි. ඒ අනුව ලංකාවට වාසි ලැබී ඇති බව පෙනේ. නමුත් වටිනාකම දෙස 2000 වර්ෂයේදී ඉන්දියාව ලංකාවට එවන ලද භාණ්ඩවල අගය ඇමරිකන් ඩොලර් මිලියන 600 සිට 2017 වන විට මිලියන 4500 දක්වා විශාල ලෙස වැඩි වී තිබේ. ලංකාව 2000 වර්ෂයේදී ඉන්දියාවට යවන ලද භාණ්ඩවල අගය ඇමරිකන් ඩොලර් මිලියන 56යි. වැඩි වී ඇත්තේ මිලියන 56 සිට වැඩි වී ඇත්තේ මිලියන 689ක් දක්වා පමණි. මේ අනුව ඉන්දු ලංකා වෙළඳ හිඟය 2000 දී ඇමරිකන් ඩොලර් මිලියන 444 සිට 2017 වර්ෂයේදී ඇමරිකන් ඩොලර් මිලියන 3811 දක්වා ශීඝ්‍ර ලෙස වැඩි වී තිබේ. ඉන්දියාව තීරුබදු නොවන වෙනත් බාධ වෙනත් ඉන්දියාව තීරුබදු නොවන වෙනත් බාධා පමුණුවමින් ශ්‍රී ලංකාවේ අපනයන අධෛර්යයට පත් කිරීමට මේක මූලික හේතුවකි. වසර 2000 ශ්‍රී ලංකා පකිස්තාන් නිදහස් වෙළඳ ගිවිසුම ගැන
කතා කරමු. ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
2005 සිට ක්‍රියාත්මකයි. ප්‍රතිඵල ඉතා අල්පයි. ගිවිසුම ක්‍රියාත්මක කර වසර 13ක් ගත වූ පසු 2018 වසරේදී ශ්‍රී ලංකාව පකිස්තානයට අපනයන කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 103ක් පමණි. පකිස්තානයේ නානයනය කර ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 270ක් වටිනා භාණ්ඩ ප්‍රමාණයකි. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම 2018-5 පළවෙනි දින අත්සන් කර ඇත. නමුත් තාම ක්‍රියාත්මක නොවේ. විශේෂත්වයක් වන්නේ ඉන්දියාව හා පකිස්තාන ගිවිසුම්වල මෙන්නව සිංගප්පූරු ගිවිසුම යටතේ භාණ්ඩ මෙන්ම සේවා සැපයුම් හා ආයෝජන සඳහා සහන සැලසීමට එකඟ වී ඇති බැවිනි. වර්තමානයේ ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට යවන අපනයන වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 230යි. සිංගප්පූරුවෙන් ලංකාවට යන භාණ්ඩවල වටිනාකම 2017දී ඇමරිකන් ඩොලර් 1300ක් පමණ වෙනවා. රටවල් දෙක අතර ගනුදෙනු වන භාණ්ඩ වර්ග ගණන ඉතා සීමිතය. සිංගප්පූරුවෙන් පෙට්‍රෝලියම් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන අතර ලංකාව ඇඟලුම් මැණික් මැණි භාණ්ඩ අපනයනය කරයි. වාහන මත්පැන් දුම් වැටි හැරුණු විට අනිකුත් භාණ්ඩවලින් 99%ක් සඳහාම සිංගප්පූරුවේ තීරුබද්දක් නොමැත. මේ නිසා වෙළඳ ගිවිසුම අත්සන් නොකොලත් 0.0 බදු යටතේ ඒ රටට බඩු අපනයනය කළ හැකිය. මේ නිසා භාණ්ඩව ඉල්ලදාම සඳහා මෙම ගිවිසුමෙන් විශේෂ වාසියක් නොලැබේ. ලංකාව සිංගප්පූරුවට බදුසාන ලබා දී ඇත්තේ 180%කට පමණි. එයින් 50%ක් පමණ දැනටමත් තීරුබදු යටතේ ගැනේ. බදුසහන නොදෙන ලයිස්තුව 20%කි. ඒට ආරක්ෂා කළ යුතු කර්මාන්ත අංශ බොහොමයක් ඇතුළත්ය. දැනට තීරුබද්දක් යටතේ භාණ්ඩවලින් 15%ක් ඉදිරි වසර 6 තුලදී අනෙක් 15% වසර 6යි වසර 12 දක්වා කාලය තුලදී බදු ඉවත් කළ යුතුවේ. මේ නිසා ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ට ගිවිසුම් ක්‍රියාත්මක වන විටම ප්‍රශ්නයක් පැන නොනැගී. තවද ගිවිසුම් අනුව සහන දී ඇති භාණ්ඩවලට තීරුබද්දට අමතරව පනවා ඇති සෙස් බදු ආදිය ඉවත් කිරීමට අවුරුදු 5-10ක් දක්වා කාලයක් දීලා තියෙනවා. සේවා සැපයීම ගිවිසුම් යටතේ රසායනාගාර සේවා, ලේ මුත්‍රා පරීක්ෂණ, පරිසර සංරක්ෂණය, සේවා පරිගණක ආශ්‍රිත සේවා, ඊ-කොමර්ස් දුරකථන ආශ්‍රිත සේවා, නාවික ප්‍රවාහන කටයුතු, නාවික යාත්‍රා අලුත් වැඩියාව, කාගෝ හැන්ඩ්ලින් ඉදිකිරීම්, හෝටල් හා සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා සඳහා සිංගප්පූරුවට අවස්ථාව.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ වේලාව නම් අවසාන වීගෙන එනවා.
ඒ නිසා ආයතන ගිවිසුම් මගින් ඔවුන්ට සංචාරක ව්‍යාපාරයේ තොරතුරු තාක්ෂණ විද්‍යුත් වෙළඳාම අධීක්ෂණ අධීතක් තාක්ෂණික උපකරණ ඉදිකිරීමේ කර්මාන්ත වැනි අංශවලට ආයෝජන කිරීමට අවස්ථාව සලසා ඇත. මේද වාසිදායක දියුණු ව්‍යාපාර විහිවීමේදී දොරටු යුක්ත කර ඇත. කෙසේ වුවද සිංගප්පූරුවෙන් කුණු කසල වුවද මෙරට අපනයනය කිරීමට අවකාශය ඇත. ජාත්‍යන්තර පිළිගත් පරිසරික එවැනි ක්‍රියා පාලනය කළ හැකි බව රජයේ අදහස් කරයි. නමුත් මෙහි අවධානමක් තිබේ.
හොඳයි,
එනස මම මගේ කතාව
හොඳයි. බොහොම සුචී ගරු මන්ත්‍රීතුමා. ගරු කරුණාරත්න පණවිතාන අමාත්‍යතුමා, ඔබතුමාගේ විනාඩි 11ක් තියෙනවා.
ගරු කථානායකතුමනි, අද අයවැය විවාදයේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ආරම්භ කරමින් මම කැමති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ ප්‍රධාන වශයෙන් අදහස් දක්වන්න. ප්‍රථමයෙන්ම මම අලුතෙන් පත්වුණු ජනමාධ්‍ය අමාත්‍යවරුන් විජේවර්ධන මැතිතුමාට අපේ සුබ පැතුම් පිරිනමන්න කැමතියි. ඒවගේම ඉතාමත්ම දුෂ්කර කාලයක ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දරපු ගරු මංගල සමර අමාත්‍යමාටත් අපේ ප්‍රණාමය අපි මේ වෙලාවේ පුද කරන්නට කැමති. ගරු කථානායකතුමනි, අපේ රජය ජනමාධ්‍ය අමාත්‍යංශය ඔස්සේ මේ රටේ ජනතාවට ලබා දීපු විශාලම ජනතා ජයග්‍රහණය තමයි ඔබතුමාගේ පුරෝගාමිත්වයෙන් ඉදිරිපත් වුණු තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කරලා එය ක්‍රියාත්මක කිරීම. ගරු කථානායකතුමනි, 2015ට පෙර මේ පාර්ලිමේන්තුව බහුතර බලය පාවිච්චි කළේ තමුන්නාන්සේ ඉදිරිපත් කරපු තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කරන්න නෙවෙයි, සම්මත කිරීමෙන් වළක්වන්නට. ඒ නිසා 2015 ඔබතුමා දිනසී ආණ්ඩුති රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හැටියටත්, ඊට පස්සේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අපිටත් පුළුවන්කම ලැබුණා ඒක සම්මත කරලා ක්‍රියාත්මක කරන්න. ඒ නිසා දැන් මේ රටේ සියලුම මහජන ආයතන, මහජන අධිකාරී, මහජන සුපරීක්ෂාකාරීත්වය යටත් වන පරිපාලන සංස්කෘතියක් ඇති වෙමින් තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් වඩ වඩා ජනතාවට වග කියන සංස්කෘතියක් ඇති වෙමින් තිබෙනවා. දූෂණ වැඩ අවම වෙමින් තිබෙනවා. රාජ්‍ය පරිපාලන රටාව ලස්සන වෙමින් තිබෙනවා. හොඳම උදාහරණය තමයි පසුගිය මාස 3-4ට කලින් මේ රටේ පොලිස් උපපරීක්ෂකවරු තමන්ට වෙජින ගිය උසස් වීම අක්‍රමිකතාවක් වළක්වාගෙන විභාග ප්‍රතිඵල නැවත පුනරීක්ෂණය කරලා ඉවර වෙලා ඒ උසස් වීම ලබා ගත්තේ තොරතුරු දැනගැනීමේ පනතේ පිහිටෙන්. අද මේ රටේ රාජ්‍ය නිලධාරීනුත් ජනතාවත් විශාල වශයෙන් වේගින් මේ පනත ප්‍රයෝජනයට ගනිමින් තිබෙනවා. මම සතුටු වෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් රජයේ නිලධාරීන් පුරුදු පුහුණු කරමින් තොරතුරු දැනීමේ කොමිසමේ නිලධාරීනුත් එක්ක මේ පනතේ ප්‍රයෝජන තවත් විශාල වශයෙන් ජනතාවට අත්පත් කර දෙන්නට වැඩ කරගෙන යාම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. මේ ජයග්‍රහණයටත් වඩා විශාල ජයග්‍රහණයක් අපි ලැබුවා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ. ඒ තමයි මේ රටේ ජනමාධ්‍ය ආයතනවලට, ජනමාධ්‍ය වෘත්තිකයන්ට නිදාසේ ලියන්ට, කියන්ට, කතා කරන්නට, වැඩසටහන් ඉදිරිපත් කරන්නට, අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍ය කරන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය මේ රටේ ඇති කරපු එක. අපි දැක්කේ මොනවද මීට කලින්? ජනමාධ්‍යවේදී මරලා දැම්මා, පැහැරගෙන ගියා, සුදු ඈන් වලින් අඬු කැඩුවා, රැවුල් කොණ්ඩ කැපුවා, තර්ජනය කළා, සමහර ජනමාධ්‍යමේදී තමන්ගේ වෘත්තිය අතහැරලා දාලා පිටරටට පලාගෙන ගියා, සමහර ජනමාධ්‍ය ආයතන ගිනි තිබ්බා, රටේ මානව හිමිකම් වාර්තාව බිඳුවට බැස්සා. එම නිසා අද මේ අවුරුදු 4 ඇතුළත අපට පුළුවන්කමක් ලැබුණා ඒ දුර්දශාපන්න තත්ත්වයෙන් මිදිලා නිදහස් ජනමාධ්‍ය සංස්කෘතියක් මේ රටේ ඇති කරන්නට. ඒකත් අපි ලැබුව විශාල ජයග්‍රහණයක්. ගරු කථානායකතුමනි, නමුත් ඒ ජයග්‍රහණයෙන් පමණක් අපට සෑහීමකටපත් වෙන්න බෑ. අද අපි බලන්න ඕනේ මේ නිදහස් වාතාවරණයෙන් උපරිම ප්‍රයෝජනය ජාතියට, ජනතාවට අත්පත් කරගන්න පුළුවන් ප්‍රශස්ත ජනමාධ්‍ය භාවිතාවක අද අපේ රට තිබෙනවාද කියන එක අපි කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් තැනක නෙවෙයි අපේ රටේ ජනමාධ්‍ය තිබෙන්නේ. ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්නකොට, උගන්වනකොට අපේ ජනසන්නිවේදන විෂයෙහි එක්තරා න්‍යායක් අපි ඉහළින් ඉස්මතු කරලා කතා කරනවා. ඒ තමයි සමාජ වගකීම් න්‍යාය. ජනමාධ්‍යයන් මගින් තොරතුරු, දැනුම, විනෝදාස්වාදය හා සංස්කෘතිය පවරා දීමේදී ජනතා වගකීමක්, සමාජ වගකීමක් ඉෂ්ට කරන්න තියෙනවා කියන කාරණේ අද බොහෝ දෙනාට අමතක වෙලා තිබෙනවා. අද ජනමාධ්‍ය ගොඩක් වෙලාවට රාජ්‍ය මාධ්‍ය, පුද්ගලික මාධ්‍ය ભેදයකින් තොරව බලන්නේ ප්‍රථමයා වෙන්න, ප්‍රවෘත්ති වලින් ෆස්ට් වෙන්න, වැඩසටහන් වලින් ෆස්ට් වෙන්න, රියැලිටි වලින් ෆස්ට් වෙන්න, ටෙලි නාට්‍ය වලින් ෆස්ට් වෙන්න, රේටින් වලින් ෆස්ට් වෙන්න. නමුත් කවුරුත් උත්සාහ ගන්නවද රෙස්පොන්සිබිලිටි ෆස්ට් කියලා කතා කරන්න? අපි තමයි රෙස්පොන්සිබිලිටි ෆස්ට් කියලා වගකීම් සහගත ජනමාධ්‍යයෙන් පළවෙනියා අපි කියන කොඩිය උසගෙන යන්න ඉදිරිපත් වෙන ජනමාධ්‍යයක් අද කනගාටුවටවත් අද ඉදිරිපත් වෙලා නැහැ කියන එක කියන්න කැමැති. මම මේ කිසිම ජනමාධ්‍යත් එක්ක වෙන කිසිම ජනමාධ්‍ය පොත්ගලික තෝරාගෙන පහර දෙනවා එහෙම නෙවෙයි. සියලු දෙනාම අපේ මිත්‍රෝ හිතවත්තු. නමුත් රටේ ජාතික ප්‍රශ්නයක් අපි මේ කතා කරන්නේ. ඒ අය ජාතික ආපදාවන් වලදී නායග්ගිය වෙලාවක ගම් වතුරක් ආපු වෙලාවක නියඟයක් ආපු වෙලාවක නැත්නම් අර දලඹුවෙක් ආපු වෙලාවකට බොහොම උනන්දුවෙන් සමාජයේ අවධානය අධිකාරීන් වෙත යොමු කරමින් වැඩ කරනවා වුණාට බරපතල සමාජ ආපදාවක් මේ ජනමාධ්‍ය වගකීම් විරහිත භාවිතාව නිසා වෙලා තිබෙනවා. අපරාධ වාර්තාකරණයේදී වින්දිතයන් කෙරෙහි නොසලකා වැඩ කරනවා. හොඳම උදාහරණය තමයි පසුගිය නවසීලන්තයේදී ත්‍රස්තවාදී ප්‍රහාරය. ඒක වාර්තාකරන මුළු ලෝකෙම අර සමාජ මාධ්‍යයට මුදා හරපු අශිෂ්ට සම්පන්න වීඩියෝ ලෝකේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය පාවිච්චි කළේ නැහැ. නමුත් අපේ රටේ සමහර ජනමාධ්‍ය පාවිච්චි කළා. ඒ ජාත්‍යන්තර උදාහරණයක්. දේශීය වශයෙන් ගත්තාම පස්සේ උදාහරණ එමටයි. දරුවන් සම්බන්ධයෙන් අපරාධ වින්දිතයන් සම්බන්ධයෙන් අපේ තියෙන සංවේදී භාවය බොහොම අඩුයි. ඒ වගේම තමයි ප්‍රවෘත්ති විකාශන අද බාලගණයේ අවරගණයේ ටෙලිනාට්‍ය බවට පත් වෙලා තිබෙනවා. දේශපාලන ගාල ගෝට්ටි වලට දෙන ඉඩකඩ ඇති විශාලයි. දේශපාලන වැඩසටහන් ගත්තොත් එහෙම ඒවෑ මේ රටේ ජනතාවගේ දේශපාලන විඥානය පළල් කරනවා වෙනුවට අද කරන්නේ බාල කුණු රසය ප්‍රවර්ධනය කරන එක. ඒ දේශපාලන වැඩසටහන් වලට අපි කියන්න කැමති ඒවට දේශපාලන වැඩසටහන් නොවේ ඒවට කියන්න පුළුවන් අර නීතියෙන් තහනම් කරපු කුකුලන් කෙටවීම ගොන් පොර වගේ නම් ඒවට යොදාගත්ත නම් හොඳයි. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර තුමාගේ පින් ඇති සරසවි වරමත් දෙන්නේ කියන පොතේ කියනවා සහෘද ජනතාවක් හදන්න නම් පුරුදු පුහුණු කරපු රසිකත්වයක් රටේ ජනතාව අතර වගාදිගා කරන්න ඕනි කියලා. අද මේ සංස්කෘතිය පවරා දීමේ වගකීම බාර අරගෙන තිබෙන ජනතාව ජනමාධ්‍ය වලින් අද කෙරෙන්නේ මොනවද? ඉතාමත්ම අවරගණේ ටෙලිනාට්‍ය පඩංගු මේ රටේ සංස්කෘතියට වැද්ද ගන්නවත් හොඳ නැති දේවල් වැල් ටෙලි හැටේ වගාදිගා කරගෙන යනවා. ඒ වගේම තමයි අවරගණේ මතවාද ප්‍රචාරය කරගෙන යනවා. ඒ වගේම තමයි මිත්‍යාව වැරදි අදහස් වං අතට කරකිච්ච ගොළු බෙල්ල විකුණපු ජනමාධ්‍ය මේ රටේ තියෙන්නේ. විකුණපු මිනිහා ඒ විකුණපු මිනිස්සයා වංචනික බඩු විකුණීමට අත්අඩංගුවට ගියාට ඒවට හවුල් වෙච්ච ජනමාධ්‍ය වලට මොකක්වත් වෙලා නැහැ. උදාහරණ ඕන තරම් අපිට කියන්න පුළුවන්. එම නිසා මම මේ වෙලාවේ යෝජනා කරනවා අපි නිදහස් ජනමාධ්‍ය වාතාවරණයක් රටේ හදාගෙන තිබෙනවා. එමනම් ඒකෙන් උපරිම ප්‍රයෝජනයට ගන්නට ජනමාධ්‍ය සමාජ වගකීමෙන් ඇඳ බැඳ තබා ගන්නා වූ අද ක්‍රමයකට අපි යන්න ඕනේ. මේකට යන්න තියෙන එකම ක්‍රමය තමයි ජනමාධ්‍ය නියාමනයකට අපි එකඟ වෙන එක. ගරු කථානායකතුමනි, අද යම් හේකින් හෝ නියාමනය කරන්න පුළුවන් කමක් ලැබිලා තිබෙන්නේ රටේ මුද්‍රිත මාධ්‍ය පමණයි. නමුත් සංඛ්‍යාත කියන මහජන දේපළ පාවිච්චි කරන විද්‍යුත් මාධ්‍ය නියාමනය කරන්න පුළුවන් කිසිම යන්ත්‍රණයක් නැහැ. මේවා ගැන කතා කරනකොට බොහෝ දෙනා වැරදි මත ඉදිරිපත් කළා කියනවා මේ ජනමාධ්‍ය මර්ධනය කරන්නයි මේක හදන්නේ කියලා. මම යෝජනා කරන්නේ ආණ්ඩුව පමණක් නෙවෙයි සියලු පරද පාර්ශ්වයන් ඒකරාශී වෙච්චි ප්‍රජාතන්ත්‍රවාදී නියාමන යන්ත්‍රණයකට අපි එකඟ වෙන්න ඕනි. අද ගත්තාන් පස්සේ නියාමනයේ අංශ කීපයක් තිබෙනවා. එකක් තමයි තාක්ෂණ නියාමනය, අනෙක අන්තර්ගත නියාමනය.
මේ දෙකට විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
බොහොම ස්තුතියි. මේ තුනටම අවශ්‍ය කරන නියාමන යන්ත්‍රණයකට අපි අද ඒක රාශි වෙන්න ඕනි. මේ සම්බන්ධයෙන් මූලික කෙටුම්පත් සකස් කරලා තිබෙනවා. තොරතුරු දැනගැනීමේ කෙටුම්පතත් මෙහෙම සෑහෙන කාලයක් හදා හදා තිල තමයි යථාර්ථය බවට පත් වුණේ. මම මේ රටේ ජනමාධ්‍ය ප්‍රජාවගෙන් අපි ඉල්ලා සිටින්නේ, සියලුම විද්‍යුත් නාලිකාවලින් ඉල්ලා සිටින්නේ ඔබ අතට ගන්නට responsibility first කියන දජය අතට අරගෙන ඉස්සරහට යන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ මම තවත් කාරණාවක් ගැන මතක් කරන්න කැමති. සමාජ මාධ්‍ය ගැන අද ලෝකේ පුරාම සම්ප්‍රදායික ජනමාධ්‍ය වලින් ග්‍රාහක ඉවත් වී වේගෙන් සමාජ මාධ්‍ය කරා ඇදීගෙන යනවා. නමුත් සමාජ මාධ්‍ය විශේෂයි තිබෙන බරපතල ප්‍රශ්නේ තමයි ඒ සංස්කරණ වගකීමෙන් බැඳෙන්නේ කවුද කියන කාරණයේදී උත්තරයක් නැහැ. අඩුම තරමින් ජනමාධ්‍යයකට, මුද්‍රිත මාධ්‍යයකට, විද්‍යුත් මාධ්‍යයකට සංස්කරණ වගකීම දරන්නේ කවුද කියන එක අපිට හොයාගන්න පුළුවන් කමක් තිබෙනවා. නමුත් සමාජ මාධ්‍ය එහෙම තත්ත්වයක් නැහැ. මුදා ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ක්‍රියාවන්විතයේ හමුවේ මේ සමාජ වගකීම බිඳ වැටිලා විශාල සමාජ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තිබෙනවා. අපි සමාජ මාධ්‍යයට විරුද්ධ නැහැ, ඒ තාක්ෂණයට විරුද්ධත් නැහැ. නමුත් මේ තාක්ෂණය භාවිතා කරන පුද්ගලයා පුද්ගලයා වගකීම් සහගත පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. නමුත් ඒක ඇති කර ගැනීමේ ක්‍රමයක් මුළු ලෝකිකවත් හොයාගෙන නැහැ. එහෙම තිබෙන තතු යටතේ අද කරන්න අපිට වෙලා තිබෙන්නේ සමහර කරුණු කාරණා සම්බන්ධයෙන් අපිට මැදිහත් වෙන්නලා තිබෙනවා. අද ජර්මනියේ කියන රාජ්‍යය ගත්තොත් එහෙම සමාජ මාධ්‍යයකින් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය, අපහාසය වගේ දේවල් ප්‍රවර්ධනය කළොත් යුරෝ 50,000 දක්වා දඩ ගැසීමේ ක්‍රම හදාගෙන තිබෙනවා. අද මේ රටේ ජනමාධ්‍යයට, විද්‍යුත් මාධ්‍යයට සහ මුද්‍රිත මාධ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී නියාමනයක් අවශ්‍ය වගේම අද සමාජ මාධ්‍ය විශේෂගරු කතානායකතුමනි අද වෛරී ප්‍රකාශන වැළැක්වීමේ නීතියක්වත් අද අවශ්‍යලා තිබෙනවා. ඒ නීති සම්මත කරගත්තත් ඒවා ක්‍රියාත්මක කරන්නට මේ ගෝලීය සංනිවේදන වොයුව යටතේ අමාරුකම් තිබුණත් අද ලෝකයේ සමහර දියුණු රාජ්‍ය මේවාට අදාළ තාක්ෂණ නෛතික ක්‍රම සොයාගෙන තිබෙනවා මෙවැන් වෙන සමාජ හානිය වළක්වා ගන්නට. එම නිසා අද එක පැත්තකින් අපි මේ රටේ අපි මේ ජනමාධ්‍ය අමාත්‍යතුමා මා ඉස්සරහා ඉන්න හින්දා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ පාසල් ප්‍රජාවගේ ඉඳලා වැඩිහිටි ප්‍රජාව දක්වා සියලු දෙනාටම සමාජ මාධ්‍ය වගකීම් සහගතව හසුරවන්නේ කොහොමද කියන දැනුම ඒ ආචාර ධාර්මික භාවිතාව ප්‍රවර්ධනය කරන වැඩපිළිවෙලට යන අතරේ අපේ රටට අවශ්‍ය වෙලා තිබෙනවා වෛරී ප්‍රකාශන වැළැක්වීමේ නීතියක්. එහෙම නැත්නම් අද ඕනෑම සමාජ ප්‍රශ්නයක්, පරිසර ප්‍රශ්නයක් වේවා, ආපදා ප්‍රශ්නයක් වේවා, සංස්කෘතික ප්‍රශ්නයක් වේවා, කිසියම් ජාතියකට, කිසියම් ආගමකට, කිසියම් ප්‍රජා කණ්ඩායමකට, කිසියම් සංස්කෘතියට එරෙහිව වෛරය වපුරවන්නට, අන්තවාදය ව්‍යාප්ත කරන්න, ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.
එමෙත්තුමා වේලාව අවසන් වීගෙන
යනවා. ආගමික අන්තවාදය එහෙම නැත්නම් මූලධර්මවාදී පැතිරලා යන මේ ක්‍රමෝසෙම නිසා අපේ රටත් මේකට නිරාවරණ වෙලා තියෙන අවකාශ වැඩිම නිසා අද ජනමාධ්‍ය විශේෂයි සම්ප්‍රදායික මාධ්‍ය භාවිතා කරන අයත් සමාජ මාධ්‍ය භාවිතා කරන අයත් දැවැන්ත ආචාර ධර්මික හැසිරීමකට ගොනු කර ගැනීමේ කාලය උදා වෙලා තියෙනවා කියලා සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම මෙතනින් අවසන් කරනවා. මට කාල වේලාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි.